දේවාලේගම කණ්ඩේ ගෙදර පුද්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මේතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්ත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරෙන් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
ඒතං සන්තං ඒතං පනීතං යදිනං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මේ ශාන්තය, මේ ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදී නැතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොවැල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 19 වෙනි දේශනයයි මේ. සෝපාදිශේෂා නිබ්බාන ධාතු, අනුපාදිශේෂා නිබ්බාන ධාතු යන පද දෙක පිළිබඳ විවරණයක් අප පසුගිය දේශනයේ අගහරියේදී ආරම්භ කළා. ඉතිවුත්තක පාළියේ දුක නිපාතයෙන් උපුටා දැක්වූ සූත්‍රයකුයි අපි ඒකට මූලාශ්‍රය කරගත්තේ. ඒ එක්කම සූත්‍රවලින්ම මතු කරගත් එක්තරා උපමාවක් ආශ්‍රයෙන් අපි පැහැදිලි කළා. මේ කියන නිබ්බාන ධාතු දෙක ඇත්ත වශයෙන්ම නිබ්බාන යන පදයෙන් කියවෙන නිවීමෙහි අවස්ථා දෙකක් පෙන්නුම් කරන බව. බොහොම බලවත් දැල්විමින් තිබුණු ගින්නකට අමුතුවෙන් දැර එකතු කිරීම නතර කළාම ගිනි දැල් සංසිඳිලා කලින් ගිනි ඇල්ලූ දර කෑලි පමණක් ගිනි අඟුරු වශයෙන් නිවෙමින් පවතිනවා. යම්කිසි වෙලාවක් ගත වුණාට පස්සේ ඒවත් නිවිලා අඟුරු බවට පත් වෙනවා. දැන් මේ රහතන් වහන්සේ පිළිබඳ තත්ත්වයේදීත් අපට කියන්න වෙන්නේ මේ උපමාවයි. මේ උපමාව අනුවයි අපට තෝරගන්න වෙන්නේ සෝපාදිශේෂා නිබ්බාන ධාතු, අනුපාදිශේෂා නිබ්බාන ධාතු කියන පද දෙක. රහතන් වහන්සේ ජීවමානව සිටියේදී උපාදානෙන් සිත මුදාගත් නිසා උපාදාන කියලා කියන්නේ දරටමයි. මේ අමුතු උපාදානයන්ට හිත නොයොදෙන නිසා රාග ද්වේෂ මෝහ ගිනි දැල් හටගන්නේ නැහැ මේ සංස්ථානෙ. නමුත් අර උපාදින්න වූ කය පරිහරණය කරන තා, මේ ශරීර කූඩුව පරිහරණය කරන තා, යම් යම් කායික දැවිලි තැවිලි මනාප අමනාප සැප දුක් නින්දන ආදියට රහතන් වහන්සේ භාජනය වෙනවා. ඒ කොයි යන්දමේ දේවල් ආවත් ඒ රහත් සිත නිවුණ සිතක් රාග ද්වේෂ මෝහ ගිනි දැල් හට නොගන්න නිසා. අන්නේ අර්ථයෙන් රහතන් වහන්සේ ජීවමානව සිටියේදී ඒ තිබෙන தત્ත්වය එදිනදා ජීවිතයේදී පංචේන්ද්‍රියන්ගේ නරමුණු ගන්න අවස්ථාවල සිටින தત્ත්වය සෝපාදේශ නිබ්බාන ධාතුවයි. රහතන් වහන්සේගේ ජීවිතයේ කෙලවර වුණ අවස්ථාවේදී මේ උපාදින්න වූ කයත් අතහරින්න වෙනවා. අන්නේ අවස්ථාවේදී මේ කයෙන් ඒ සිත මුදා ගැනීම වශයෙන් තිබෙන අවස්ථාව තමයි අනුපාදේශ පරිනිබ්බාන ධාතුවෙන් පිරිනිවන් පාන අවස්ථාව. ඒ උපාදින්න වූ කයත් අතහරිනවා. මේ කාරණේ කෙටියෙන් සඳහන් වන ගාථාවක් අර අපි කලින් උපුටා දැක්වූ අංගුත්තර නිකායේ චක්කනිපාතේ නාග සූත්‍රයේ සඳහන් වෙනවා. වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අනාසවෝ සෛරං විජහං නාගෝ පරිනිබ්බිස්සති අනාසවෝ. පහකල රාගය, ද්වේෂය, මෝහය ඇති අනාසව වූ රහතන් වහන්සේ නාගෝ සෛරං විජහං ශරීරය අතහරින් අනාශ්‍රවව පිරිනිවන් පාන්නා. එතකොට සෝපාදේශ නිබ්බාන ධාතු, අනුපාදේශ නිබ්බාන ධාතු කියන පද දෙක ඒ විදිහට සැකෙමින් සලකා ගත්තොත් ඊට වඩා අමාරු ප්‍රශ්නයක් අපට ඉදිරිපත් වෙනවා. මේ කියන නිබ්බාන ධාතු දෙක ditta ධම්මික වශයෙන් උත් සම්ප්‍රායික වශයෙන් උත් හැඳින්වීමේ අර්ථය කුමක්ද කියන එක. ditta ධම්මික කියලා කියන්නේ මේ ජීවිතයට අදාළයි. සම්ප්‍රායික කියන්නේ මරණින් මතු. සෝපාදේශ නිබ්බාන ධාතුව ditta ධම්මික හැටියටත්, අනුපාදේශ නිබ්බාන ධාතුව සම්ප්‍රායික මරණින් මතු දෙයක් හැටියටත් දැක්වීමේ අදහස කුමක්ද? දැන් සාමාන්‍යයෙන් කර්මය ගැන කතා කරනකොට නම් චිත්ත ධම්මික සම්ප්‍රායික කියන පද දෙක බොහොම පහසුයි තේරුම් ගන්න. ඒ කියන්නේ මේ ජීවිතයේදී විඳින ඒ කර්ම විපාක සම්බන්ධයෙන් එහෙමත් කිය වෙනවා. ඊළඟට මරණින් මතු විඳින. නමුත් මේ විදිහටම තේරුම් ගත්තොත් නිබ්බාණය පිළිබඳව අපිට නිගමනය කරන්නට වෙනවා. ජීවත්ව සිටින අවස්ථාවේ විඳින නිවන් සැපයකුත් මරණින් මතු විඳින නිවන් සැපයකුත්. නමුත් එහෙම නිගමනයක් ධර්මානුකූල වන්නේ නැතිමක් නිසාද බුදුරජාණන් වහන්සේ නිතරම අවධාරණය කරනවා මේ නිවන පිළිබඳ ප්‍රත්‍යක්ෂය මේ ජීවිතයේදීම ලබන අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක් කියලා. ආයි මරණින් මත්තට ඉතිරිවන්නේ නැහැ යමක් ප්‍රත්‍යක්ෂ කරගන්න. මේ ජීවිතයේදීම ලබන ප්‍රත්‍යක්ෂයක් හැටියටයි දිඨේව ධම්මේ සම්දිඨිකා කාලික ආදී පද වලින් නිතර අවධාරණය කෙරෙන්නේ. මෙතෙන්දී අපිට කියන්න වෙන්නේ මේ නිබ්බාණය පිළිබඳව කතා කරනකොට චිත්ත ධම්මික සම්ප්‍රාය කියන පද තේරුම් ගන්න වෙන්නේ මේ ජීවිතයේදීම ලබන යම්කිසි අංග සම්පූර්ණ ප්‍රත්‍යක්ෂයක දෙයංශයක් දැක්වීමට මේ පද දෙක යොදාගෙන තිබෙන බවයි. මේ කාරණේ අපිට සැකෙමින් හඳුන්වන්න පුළුවන්. මේ ජීවිතයේදී රහතන් වහන්සේ අත්දකින නිවීම මරණින් මත්තට තහවුරු බව නිසකව දැන ගැනීම තමයි කල්තබාම නිසකව දැන ගැනීම තමයි මේ අනුපාදශේෂ නිබ්බාණ ධාතුව කියන එකෙන් හැඟෙන්නේ. අපි දැන් කිව්වා මරණින් මතු තත්ත්වයක් කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? එහෙම ප්‍රශ්නයක් කෙනෙකුට ඉවෙම වෙන්නගිනවා. අන්න ඒකට හොඳ පිළිතුරක් අපට හමු වෙනවා මජ්ක්‍ධිම නිකාය ධාතු විභංග සූත්‍රයේ එක්තරා ඡේදයක. බුදුරජාණන් වහන්සේ පුක්කුසාති ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරන ඒ ධර්ම විග්‍රහ වලින් එක කොටසක තිබෙනවා මෙන්න මෙහෙම. සේතාවි භික්ඛු තේනංච පටිච්ච වට්ටිංච පටිච්ච තේලප්පදීපෝ ජායති. තස්සේව තේලස්සච වට්ටියාච පරියාදාන අඤ්ඤසච අනුපාහාරා අනාහාරෝ නිබ්බායති. එව මේව කෝ භික්ඛු කාය පරියන්තිකං වේදනං වේදියමානෝ කාය පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. කායස බෙහිතා උද්ධං ජීවිත පරියාදාන ඉදේ සබ්බ වේදිතානි අනබිනන්දිතානි සීති භවිසන්තිති පජානාති. මේ ඡේදයේ තේරුම මේ පුකුසත් ස්වාමීන් වහන්සේට ආමන්ත්‍රණය කිරීම මහණ කියලා. යම්සේ මහණ තෙල්ද පහන් වැටියද නිසා තෙල් පහනක් දැල්වේද ඒ තෙලෙහිද වැටිහිද අවසන් වීමෙන් අනෙක් තෙල් වැටි ආදියක් නොලැබීම නිසා ආහාර නැතිව ඒ තෙල් පහන නිමියේද? එසේම යම්කිසි භික්ෂුවක් විමුක්ත වූ රහතන් වහන්සේ පිළිබඳව මේ කියන්නේ කාය පරියන්තිකං වේදනං වේදීමානෝ. කාය කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ කාය කෙලවර කොටගත් වේදනාවක් විඳිමි දැනගන්නේ. දිවි කෙලවර කොටගත් වේදනාවක් විඳින්නේ ජීවිතාන්තය පිළිබඳ මරණ වේදනාවක් විඳින්නේ එබඳු වේදනාවක් විඳිමි දැනගන්න. කාය බින්දී යාමෙන් ජීවිතය කෙලවර වීමෙන් මත්ති මෙහිදීම සියලු වේදිතයෝ තෘෂ්ණා වශයෙන් සතුට නොවන ලද්දාහු සිසිල් භාවයට පැමිණෙන්නාහයි දැනගනි. මෙන්න මෙතන දැනගනි කියන වචනේ විශේෂයක් තියෙනවා. ඒ වගේම අනාගත කාලික සිදුවීමකුයි මෙතන කියවෙන්නේ. අනාගත කාලික ක්‍රියාපදයක් එක්ක යොදලා තියෙනවා. මේක කලින්ම නිසකව දැනගත්තු කාරණයක් නිසා. රහතන් වහන්සේ මරණ අවස්ථාවේ එළමෙන්නට කලින්ම දන්නවා මේ සියලුම වේදිතයන් සිසිල් වෙනවා කියලා. මේ පිළිබඳව නිසකයි. මේ නිසක බව ලැබීමට හේතුව රහතන් වහන්සේ අරහත් ඵල සමාධියේදීම මේ කියාපු සියලු වේදිතයන්ගේ සිසිල්වීම පිළිබඳ ප්‍රත්‍යක්ෂය ලබන නිසා. ඒක නිසා තමයි ඔය ථේරගතා ආදී නිතර සඳහන් වෙන්නේ. රහතන් වහන්සේ අරහත් ඵල සමාධියේදී ලැබුණු නිවන් සුවය පිළිබඳව සීති භූතෝස් මිනිබ්බුතෝ සිසිල් වූයේමි වූයේදමි නියුනිදෙමි. එතකොට සියලු වේදිතයන්ගේ සිසිල් භාවයේ සිසිල්වීම පිළිබඳ ප්‍රත්‍යක්ෂය මේ ජීවිතයේදී මේ රහතන් වහන්සේ ලබා ගන්නවා. අන්න ඒක නිසාම තමයි මේ ප්‍රත්‍යක්ෂයේ සූත්‍රවල හඳුන්වලා තියෙන්නේ අනුපාදා පරිනිබ්බාන කියන නම. දැන් මෙතන එකපාරටම වෙනසක් පේනවා. අපි කතාගෙන හිට පටන් ගත්තේ අනුපාදී හේසන පරිනිබ්බාන කියන. දැන් මෙතන කියවෙනවා අනුපාදා පරිනිබ්බාන. අනුපාදී හේස පරිනිබ්බානය තියෙන්නේ රහතන් වහන්සේගේ ජීවිතයේ කෙළවර වුණ අවස්ථාවේ. අර උපාදීන වූකය සම්පූර්ණයෙන්ම අතහරින අවස්ථාවේදී. නමුත් අනුපාදා පරිනිබ්බාණය කියන්නේ අරහත් ඵල සමාධියමයි. එකට නොයෙකුත් වචන අපට පහුගිය දේශනාවලදී හමු වුණා. අනුපාදා විමුක්ඛෝ කියලා කියනවා. ඉතින් මෙතන අනුපාදා පරිනිබ්බාන. එතකොට පරිනිබ්බාන යන වචනයම මෙතන අනුපාදා යන්නට ඇඳලා තියෙනවා. ඒ කියන්නේ උපාදානයන්ගෙන් තොර පිරිනිවීම. මේ ජීවිතයේදීම ප්‍රත්‍යක්ෂ කරගන්න රහතන් වහන්සේ. ඒ අරහත් ඵල සමාධිය. ඒ නිසා තමයි ඔය රතිනිත සූත්‍රයේ හිම සරියුත් ස්වාමීන් වහන්සේ පුන්න මන්තානිපුති ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ. කුමක් සඳහාද භාග්‍යතුන් වහන්සේ වෙත බඹ සර්ව පසන්නේ කියලා. ඒ අවස්ථාවේ පුන්න මන්තානිපුත් ස්වාමීන් වහන්සේ දෙන පිළිතුර අනුපාදා පරිනිබ්බාණය සඳහායි මේ බ්‍රහ්මචර්යාව වාසය කරන්නේ භාග්‍යතුන් වහන්සේ වෙත. ඒ නැගෙන්නේ නැහැ ජීවිතය කෙලවර කරගන්නවා කියලා කියන එක. මෙතන කියන්නේ නිර්වාණ අවබෝධයමයි. නිර්වාණ ප්‍රත්‍යක්ෂයමයි. එතකොට මේ අනුපාදා පරිනිබ්බාණ කියන්නේ ජීවිත කාලය තුලදීම රහතන් වහන්සේ ලබන අරහත් ඵල සමාධියෙන් අර වේදිතෙන් සිසිල් කර ගැනීම පිළිබඳ ප්‍රත්‍යක්ෂය. ඒකම හඳුන්වනවා සමහර තැන්වල නිරුපදි කියන වචනෙම. මෙන්න මෙතනක් තියෙනවා පොඩි ගැටලුවක්. මොකක්ද? පසු කාලයකදී ව්‍යවහාරයට ඇවිල්ලා තියෙනවා නිරුපදිශේෂ කියන පදයක්. ඒක අර අනුපාදශේෂ කියන වචනේ බලාගෙන හදාගත්තු එකක් වගේ පේන්නේ. මක්නිසාද සූත්‍රවල කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ නිරුපදිශේෂ පරිනිබ්බාණ කියලා එකක්. සඳහන් වෙන්නේ නිරුපදි, නිරූපදීන්, නිරූපදි ධම්ම ආදි වශයෙන්. ඊ අර කියාවු අරහත් ඵල සමාධියමයි. කලින් අවස්ථාවකට අපට හමු වුණ ගාථාව කායේන අමතං ධාතුන් පුෂයිත්වා නිරූපදීන් උපදි පටිනි සග්ගං සච්චිකත්වා අනාසූ දීසීති සම්මා සම්බුද්ධෝ අශෝකං විරජං පදං. කයින් මේ නිරුපදී නම් වූ අමෘත ධාතුව ස්පර්ශ කරලා සියලු උපදීන් අතහැර දෙමින් ප්‍රත්‍යක්ෂ කරගෙන බුදුරජාණන් වහන්සේ ඒ නිශ්ශෝකී වූ නිර්වාණය පිළිබඳව දේශනා කරනවා කියලා. එතකොට එහෙම දේශනා කරන්න නම් ජීවත් වෙන්න ඕනනේ. එයින් පේනවා මේ නිරුපදී කියන එක යොදලා තියෙන සූත්‍රවල අරහත් ඵල සමාධියටම බව. අනුපාදා පරිනිබ්බාන, අනුපාදා විමුක්ඛ, නිරුපදී ආදී පදවලින් හැඳින්වෙන්නේ ඒ කියාවු වේදිතයන්ගේ සිසිල් භාවය පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂයයි. ඒක තවත් හොඳට පැහැදිලි වෙනවා සංයුත්ත නිකායේ වේදනා සංයුත්තේ. බොහෝ අවස්ථාවල නිබ්බාණයේ එක් එක් ශීර්ෂයේ යටතේ ඉදිරිපත් කරනවා. වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා අර වේදනා සංයුත්තේ. එතනත් කියවෙනවා මෙහෙම. සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස ශාවකෝ වේදනාච පජානාති වේදනානංච සම්භවං යත්ථ චේතා නිරුජ්ජಂತಿ මග්ගංච ඛයගාමිනම් වේදනානං ඛයාභික්ඛු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ඒ කියන්නේ රහතන් වහන්සේගේ අරහත්ත්වය සම්බන්ධ අවබෝධය වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා. වේදනා ශීර්ෂයෙන් ඉදිරිපත් කරනවා කියන්නේ වේදනාවට මුල් තැන දීලයි ඒ අරහත් ඵල සමාධිය මෙතෙන්දී විස්තර කෙරෙන්නේ. සමාහිතෝ සම්පජානෝ සතෝ බුද්ධස ශ්‍රාවකෝ සමාධිමත් වූ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වූ ඒ බුද්ධ ශ්‍රාවකතෙම වේදනාච පජානාති වේදනාවන් දැනගන්නවා. වේදනාවන්ගේ ස්වභාවය පිළිබඳ සම්පූර්ණ පරිඥාව ලබා ගන්නවා. වේදනානංච සම්භව වේදනාවන්ගේ ප්‍රභවයක් තේරුම් ගන්නවා. ඒව හට ගන්නවා කාර්ය. ඊළඟට යත්ථ චේතා නිරුද්ධಂತಿ යම් තැනක වේදනාවන් නිරුද්ධ වෙනවද ඒ කියන්නේ අර අවේදිත සුඛයවන නිර්වාණය. එතනින් කියවෙන්නේ නිබ්බාණය. මග්ගංච කයගාමින ඒ වේදනාවන්ගේ ක්ෂයවීම පිළිබඳ ඒ ක්ෂයවීම කරා යන මාර්ගයත් මෙන්න මේ හැම එකක්ම අවබෝධ කරගන්නවයි කියන එකත්. ඊළඟට වේදනානම් කයාවික්කු නිච්ඡාතෝ පරිනිබ්බුතෝ. ඒ වේදනාවන්ගේ ක්ෂය කිරීම නිසා ඒ රහතන් වහන්සේ නිච්ඡාතෝ තෘෂ්ණා කියන කුසගින්න නැතිව පිරිනිවීමට පත් වෙනවා. මෙතන පරිනිබ්බුතෝ කියන්නේ මරණය නොවේ. ඉතින් මේන් අපිට පේනනවා පරිනිබ්බුත කියන වචනේ සූත්‍රවලදී තිබෙන බව ජීවමාන රහතන් වහන්සේ පිළිබඳව. පසුකාලීන අටුවාවල යම්කිසි විශේෂයක් පෙන්නුම් කරනවා ජීවමානව සිටියදී රහතන් වහන්සේට සිදුවන්නේ කිලේශ පරිනිබ්බාණය මරණ අවස්ථාවේදී පිරිනිවන් පානවා කියන එක දැන් කාලයේ යොදන අවස්ථාවේදී සිදුවන්නේ කන්ද පරිනිබ්බාණය කියලා. නමුත් එහෙම වෙනසක් සූත්‍රවලදී නැහැ. අර විදියට වෙනසක් කරන්න සිද්ධ වුණේ පරිනිබ්බාණ කියන වචනේ මූලික අර්ථය ටික ටික ගෙවි යන පටන් ගත්ත නිසා. මේක සිත පිළිබඳ සත්‍යයක් බව, පිරිනිවීම කියන එක සිත පිළිබඳ සත්‍යයක් බව, කල්යාමයේදී යටපත් වුණ බවයි පෙනෙන්නේ. ඒක නිසා දැන් මේ කාලේ පරිනිබ්බාණ කියන වචනේ අහනවත් එක්කම එක පාටම මතක් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ හෝ රහතන් වහන්සේගේ අවසාන අවස්ථාවයි. උන්වහම තත්ත්වයක් තියෙනවා. නමුත් සූත්‍රවල අර පිරිණිවීම රහතන් වහන්සේ අරහත්ඵල සමාධියේදී පැහැදිලිවම ලබන ප්‍රත්‍යක්ෂය. අනේක නිසා තමයි අපි අර ධාතු විභංග සූත්‍රයෙන් උපුටා දැකෝ ඡේදයේ සඳහන් වෙන්නේ. තසයි දේව සබ්බ වේදිතානි සීති භවිස්සන්ති ඉති පජානාති. යනි වේදිතයෝ මෙහිදීම සිසිල් වන්නාහ කියලා දැනගන්නවා. ඥානිය තිබෙනවා. ඒ දැන ගැනීමම තමයි එතන වැදගත් වෙන්නේ. ඒ කියන්නේ නිසක වෙනවා මරණ අවස්ථාවේදී මට පුළුවන් මෙන්න මේ විදිහට වේදනාවන්ගේ සීති භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂයක් මගින් මාරය පරද්දන්න කියලා. ඒ වගේම ජීවිත පරියන්තිකම් වේදනම් කියලා අර ඡේදයේ සඳහන් වුණේ මේ කියාපු මේ මරණ වේදනාවේදී මේක ඉදිරිපත් කරගන්න පුළුවන් බවයි. ජීවිත පරියන්තික වේදනාව ආවත් ජීවිතයේ කෙළවරන අවස්ථාවේ මරණ වේදනාව ආවත් මේ අවස්ථාවේදී රහතන් වහන්සේ ඉදිරිපත් කරගන්නේ මෙන්න මේ අරහත්ඵල සමාධියයි. අන්‍ය අර්ථයෙන් තමයි මේකට අකුප්පා චේතවුණොත් කියන්නේ. අපිට කීප අවස්ථාවක මේක ගැන විස්තර කරන්න සිද්ධ වුණා. කුප්පා චේතවිමුක්ති කියන්නේ චංචල නෝන, සසල නෝන, කම්පා නෝන විදිහේ චේතවිමුක්තිය. අනිකුත් ලෞකික චේතවිමුක්තිය හැම එකක්ම කම්පා වෙනවා, මරණ වේදනාව හැමේ බරපතලම වේදනාව. නමුත් මේ අකුප්පා චේතවිමුක්තිය අරහත්ඵල සමාධියේදී ලැබෙන ඒ නිර්වාණ ප්‍රත්‍යක්ෂය, වේදනාවන්ගේ සීති භාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂය ඒක කම්පා වෙන්නේ නැහැ. මේ අකුප්පා චේතවිමුක්තිය තමයි අතන් මාන්සේලා බුදුරජාණන් වහන්සේම ජීවිතය කෙලවරන අවස්ථාවේදී ඉදිරිපත් කරගන්නේ. මාර්ය උදුරගන්නේ අවස්ථාවේදී ඉදිරිපත් කරගන්නේ ඒකයි. දැන් එතකොට අපිට මතක් කරගන්න පුළුවනි. අපි අර ඉතිවුත්තකින් උපුටා දැක්වූ ඒ දීර්ඝ සූත්‍රයේ අග ගාථාව. යේ ඒත ධඤ්ඤාය පදං අසංඛතං විමුක්ත චිත්තා භවනිති සංඛයා. තේ ධම්මසහරාදි ගමා කෛරතා. පහංසුතී සබ්බ භවන්තා කිනු. ඒ ගාථාවේ අර්ථය මේක සමහර කෙනෙකුට ටිකක් ගැටලුවක් වෙන්න පුළුවන් විදිහේ ගාථාවක්. ඒ මොකද නිර්වාණ ධාතු දෙක පිළිබඳව සඳහන් ඡේදයක අගට මෙන ගාථා මේක. යේ ඒත ධඤ්ඤාය පදං අසංඛතං. යම් කෙනෙක් මේ අසංඛත පදේ පිළිබඳව හරියට තේරුම් අරගෙන විමුක්ත චිත්තා භවනිති සංඛයා. භවනිති නම් වූ තෘෂ්ණාව කෙරීමෙන් විමුක්ත සිත් ඇත්තාහු. අන්නෙතනින් මේ කියවෙන්නේ සෝපාදේස නිබ්බාණ ධාතුව. එකම ගාථාවේ දෙවන පදයෙන් කියවෙන්නේ සෝපාදේස නිබ්බාණ ධාතුව. ඊළඟ පද දෙකේ තියෙන්නේ තේ ධම්මසාරාදිගම කයේ රතා. ධම්මසාර කියන එක අටුවාවේ පමා ඒක පිළිගන්නවා. ධම්මසාර කියලා කියන්නේ අකුප්පා චේතුමුක්තියයි. අපි මේ කතා කළ අකුප්පා චේතුමුක්තිය තමයි බුදු මහත් ධර්මයේම සාරය. හරය. ඒ නිසා ඒකට ධම්මසාර කියලා කියනවා. තේ ධම්මසාරාදිගම මේ ධර්මසාරය ලබා ගැනීම නිසාම මේ අකුප්පා චේතුමුක්තිය ලබා ගැනීම නිසාම කයේ රතා. මෙතන මේ ක්ෂය කියලා කියන්නේ වේදනාක්ෂය. වේදනා නම් කයා භික්ඛුනි ඡාතෝ පරිනිබ්බුතෝ කියලා අපි දැන් ටිකකට කලින් ප්‍රකාශ කළේ මේ වේදනාවන් ක්ෂයයි. මෙතන මේ කය කියන වචනයෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට අර අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගැනීම නිසා ඒ වගේම කයේ රතා වේදනාවන්ගේ ක්ෂය පිළිබඳ ඇල්මැත්තාව. පහන්සු තේ සබ්බ භවානි තාදී. ඒ පදයෙන් තමයි ඒ සූත්‍රය ඉවර වෙන්නේ. ඒ තාදී වූ ස්ථිරසාර ගුණ ඇති රහතන් වහන්සේලා පහන්සු තේ සබ්බ භවනි සියලුම භවයන් අතහැරියා. ඒ කියන්නේ භව නිරෝධය. ඒ කියන්නේ රහතන් වහන්සේ භව නිරෝධ ප්‍රත්‍යක්ෂය මෙලොවදීම ලබා ගත්තා කියන එකයි. අරහත්ඵල සමාධිය නෙවෙයිකුත් නම් වලින් හඳුන්වන්න පුළුවන්. භව නිරෝධෝ නිබ්බාණං කියන ඒ හැඳින්වීම අනුව භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂයයි. ඒ භව නිරෝධයම තමයි අසංඛත ධාතු. අසංඛත කියලා කියන්නේත් ඒකමයි. භවයේ සංඛත නම් භව නිරෝධයේ අසංඛතයි. උතනයි යෝකේ වෙනස තියෙන්නේ. එතකොට මේ එකම අසංඛත ධාතුවේ දෙපැත්තක්. මෙතනින් අපට පේනවා මේ එකම අසංඛත ධාතුවේ දෙපැත්තක් තමයි සෝපාදේස පරිනිබ්බාණ ධාතු, අනුපාදේස පරිනිබ්බාණ ධාතු කියලා කිව්වේ. සෝපාදේස අවස්ථාවේදී සිත විමුක්තයි. විමුක්ත සිත නිසා රාග දෝෂ මෝහ ගිනිදල් පැනනගින්නේ නැහැ. ගිනි අඟුරු තිබුණාට ගිනිදල් පැනනගින්නේ නැහැ. මක් නිසාද? අමුතු උපාදාන දර එකතු වීමක් නැති නිසා. ඊළඟට මේවා හැම පිටින්ම නිවුණ අවස්ථාව ගැන කියනකොට තමයි අර අනුපාදේස කියලා වචන කියලා කියන්නේ. නමුත් මේ අවස්ථාව ගැන එතන පරිනිබ්බාණ කියන වචනේදී ගන්න තියෙන්නේ ඒ මරණ අවස්ථාවේ නිමිට රහතන් වහන්සේලා මාරයා එනකොටම මේ දිවයි නැටයි ගොඩ බහින්න මේ අකුප්පාචයේ තෝවිමුතියට හිතයමු කරනවා. මේකට හොඳම නිදසුන අපි ඉස්සෙල්ලම පටන් ගනිමු බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේ මරණයට මුහුණ දුන්න ආකාරය හොඳ ලස්සනට ප්‍රකාශ කරනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රය. නාහු අස්සාද පස්සාසෝ ඨිත චිත්තස්ස තාදීනෝ අනීජෝ සම්ති මාරබ්බ යං කාලම කරීමුනි සල්ලීනේ චිත්තේන වේදනං අජ්ජවාසයි පජ්ජෝ තස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේදසෝ අහු. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ආකාරය මේ ගාථා දෙකෙන් ප්‍රකාශ කරනවා. නාහු අස්සාස පස්සාසෝ ඨිත චිත්තස්ස තාදීනෝ අනේජෝ සම්ති මාරබ්බ යං කාලම කරීමුනි ඊජා නම් වූ තෘෂ්ණාවෙන් තොර වූ ඒ බුද්ධ මුනිවරයා යම් ශාන්තියක් මුල් කොටගෙන කාලක් ක්‍රියා කළේද ඒ තාදී වූ ස්ථිර සිත් ඇති ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාස නතර වී ඒකයි මුල් ගාථාවේ අදහස. ඊළඟට දෙවෙනි ගාථාවේ අදහස අසල්ලීනේන චිත්තේන වේදනං අජ්ජවාසයි. අසල්ලීනේන කියන්නේ නොසැඟවුණු නොසැඟවුණ සිතින් වේදනාව දරාගත්තේ. පජ්ජෝතස්සේව නිබ්බාණං විමුක්ඛෝ චේතසෝ අහං පන්දමක නිමී යාම මෙන් සිතෙහි විමුක්තිය විය. මෙතන කියවෙන්නේ සිතෙහි විමුක්තිය. මෙතනින් එතකොට පෙන්නුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑහැටි. දැන් මේ ගාථාවේ තිබෙන ගැඹුර ඇත්ත වශයෙන්ම ඉතාමත්ම විශාලයි. නමුත් මේ පිළිබඳව අටුවාවේ දෙන විග්‍රහයේදී එක්තරා පටලැවිල්ල ව්‍යාකූලත්වයක් සිදු වුණ බවයි පෙනෙන්නේ. මක් නිසාද? අර පළවෙනි ගාථාවේ සඳහන් වෙනවනේ අනේජෝ සම්ති මාරබ්බ යං කාලම කරීමුනි කියන එක. එතන යං සම්තින් ආරබ්බ බුද්ධ මුනි කාලං අකරි කියන එකක් කියවෙනවා. ඒ කියන්නේ යම් ශාන්තියක් අර භයා බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද යන්න. මේකෙදි අටුවාව තෝරන්නේ බුද්ධ මුනි සම්තින් ගමිස්වාමීති සම්තින් ආරබ්බ කාලම කරී කියලා. ඒ කියන්නේ බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ මේ යන අදහසින් ශාන්තිය අර භය කාලක්‍රියා කළේ. දැන් මෙතන එක්තරා ක්‍රම විරෝධී බවක් පෙනෙනවා. මක් නිසාද? මේ ආරබ්බ කියන වචනේ අටුවාචාරින් මහන්සේලාම යොදලා තියෙන්නේ සඳහා කියන අර්ථයෙන් නෙවෙයි. දැන් මෙතන මේ අටුවා වර්ගෙන තියෙන හැටියට ශාන්තියට යෑම සඳහායි බුදුරජාණන් වහන්සේ ගාලා ක්‍රියා කළේ. එහෙම ගත්තොත් අර ආරබ්බ කියන එක යොදලා තියෙන්නේ සඳහා කියන අර්ථයෙන්. නමුත් අටුවාචාරින් මහන්සේලාම ජාතකට්ට කතා, දම්වදට්ට කතා ආදී අටුවාවල ඔය ආරබ්බ කියන පද බොහෝ විට යොදන්නේ නිදාන කතා පිළිබඳව යම් කිසි කෙනෙකු අරභයා කියලා කියන්නේදී යම් කිසි කෙනෙකු සඳහා නෙවෙයි. දැන් අපි හිතමු දෙවිදත් තෙරුන් අරභයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාවක් කළයි කියලා. එහෙම සඳහන් වෙන තැනක් ගැන. ඒ කියන්නේ ඒක දෙවිදත් තෙරුන් සඳහා දේශනා කළ එකක් නෙවෙයි. දෙවිදත් තෙරුන් මේ පිරිසේවත් නැහැ. සමහර විට දෙවිදත් තෙරුන් වහන්සේ අපවත් වෙලත් ඉවරයි. එතනින් කියවෙන්නේ දෙවිදත් තෙරුන් මුල් කොට. එහෙම නැත්නම් යම් කිසි කෙනෙකු හෝ යම් කිසි කාරණයක් මුල් කොට දේශනා කළා කියන එක. ඉතින් එහෙම ගත්තොත් අපිට මේ ගාථාව තෝරන්න වෙන්නේ සූත්‍රීය අර්ථයට අනුකූල වෙන්න නම් බුද්ධ මුනිවරයා ශාන්තියට යන්නේ මේ කාලක්‍රියා කළේ කියන එක නොවේ. බුද්ධ මුනිවරයා කාලක්‍රියා කරන්නේ මේ ශාන්තියට සිත යදී කියලායි අපිට ගන්න වෙන්නේ. අටුවාවට අනුව කාලක්‍රියාව මුලට ශාන්තිය පසුවට. නමුත් සූත්‍රාර්ථයට අනුව අපිට පෙනෙන්නේ ශාන්තිය මුලට කාලක්‍රියාව පසුවට. මෙතන ලොකු ගැඹුරු වෙනසක් පෙනෙනවා. මක් නිසාද? අටුවාව තෝරන ආකාරයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කාලක්‍රියා කළේ අර නිර්වාණ ධාතුවට එකතු වෙන්නේ. ඒ අර්ථය තමයි අටුවාවල බොහෝ තැන්වල මතුවෙන්නේ. ධර්මානුකූලව නොකිය බැරි තැන්වල තියෙනවා. නමුත් බොහෝ අවස්ථාවල එක්තරා විදිහක ශාස්ත්‍රීය වාදයකට නැඹුරු නන්ද මේ සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් මතුවෙන විදිහ ප්‍රකාශන අටුවාවල සඳහන් වෙනවා. දැන් මෙතනත් ඒ විදිහටයි ආරම්භ කියන එක තෝරලා තියෙනවා. ශාන්තියට යන්නේ මේ කාලක්‍රියා කළේ. නමුත් අපි මෙතෙක් තීරුවේ කාලක්‍රියා කරන්නේ මේ ශාන්තියට සිටේදී. කාලක්‍රියා කරන අවස්ථාව වෙනකොට අර ශාන්තිය ඉදිරිපත් කරගන්නවා. ශාන්තිය මුල් කරගන්නවා. පෙරටු කරගන්නවා. ඒක පෙරටු කළාම මාර්යාගේ බලබිඳිය. මොකද සාද? අර වේදනාවන්ගේ සීති භාවය ලබා ගන්න නිසා. මෙයින් අපට පේනවා අකුප්පා චේතෝ විමුතිය වටිනාකම. අරහත්ඵල සමාධිය ඇත්ත වශයෙන්ම මෙලොවදීම නිසකවම ලබන ප්‍රත්‍යක්ෂය. මෙන්න මේ ප්‍රත්‍යක්ෂය තමයි බුදුරජාණන් වහන්සේ ඒ වගේම රහතන් වහන්සේලා ඉතිරිපත් කරගන්නේ මාර්ය පරබ්බදන්. ඒ නිසාම තමයි තානං ලේනං දීපං සරණං පරායනං කේමං අමතං ආදී පද රාශියක්ම මේ නිර්වාණයට යොදලා තියෙන්නේ. ඒ කියන්නේ මරණ වේදනාව හමුවේ මරණය හමුවේ කෙනෙකුට තානං ආරක්ෂා වශයෙන් හිටින්නේ, දීපං ගොඩ වෙන්න පුළුවන් දිවෙහිනි, ලේනං ඇතුල් වෙන්න පුළුවන් ලේන, සරණං පරායනං පිහිට, කේමං ආරක්ෂා සහිත තැන, අමතං අමෘතත්වය කියලා කියන්නේ මෙන්න මේ අර්ථය. මේ අමෘතත්වය බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා මෙලොවදීම ලබන ප්‍රත්‍යක්ෂයක්. ඒ ප්‍රත්‍යක්ෂයම තමයි අර මරණ අවස්ථාව ඉදිරිපත් කරගන්නේ. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම පිළිබඳව ප්‍රකාශ කළ ගාථාවක අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කාලක්‍රියා කිරීම කියන වචනයක් යොදාගත්තේ මොකද කියන එකක් අපිට කල්පනා කරන්න සිද්ධ වෙනවා. කාලන් අතර මේක මේ සාමාන්‍ය ජනයා පිළිබඳව යොදන වචනයක් කාලක්‍රියා කළයි කියන්නේ. ඒ මේ වචනේ මෙතන ඉදලා තියෙන්නේ අර සිත පිළිබඳ විමුක්තිය. විමුක්ඛෝ චේතසෝ අහු කියලා කියන සිත පිළිබඳ විමුක්තිය මේ මරණය පිළිබඳ අදහසින් වෙන් කර දැක්වීමට. අනිත්‍යයට වගේම මේ ශරීරයෙන් වෙන්වීමක් සිද්ධ වෙන රහතන් වහන්සේලාට. අන්‍ය අදහසට තමයි මේ කාලං අකරි ක්‍රියා කළා කියලා යදලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පමණයි මේ කාලක්‍රියාවක් හැටියට කරන්නේ. හරියට කාලය ආවම එකට කළ යුතු ක්‍රියාවක් හැටියට කරන්නේ. අනිත් අය එකට බය, එකට කැමති නැහැ. එින් ගැලවෙන්න බලනවා. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා පමණමයි කාලක්‍රියාව කාලක්‍රියාව හැටියටම කරන්නේ. මක් නිසාද? වෙලා වෙනකොටම ඊට සූදානම්. මේ අකුප්පා චේතෝ විමුති ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසා මෙතනින් ගත යුතු වැදගත්ම කාරණය තමයි අනේජෝ සම්ති මාරබ්භයං කාලමකරින් මුනි යන පදයෙන් කියවෙන්නේ. ඒ පදයෙන් කියවෙන්නේ යම් ශාන්තියක් මුල් කරගෙන ඒ බුද්ධ මුනිවරයා කාලක්‍රියා කළේද යන්න. අන්නේ කාලක්‍රියා පිළිබඳ අනිත් විස්තර තමයි අනිත් පදවල සඳහන් වෙන්නේ. එතකොට මේ ඉන්න අපිට පැහැදිලි වෙනවා මේ ජීවිතයේදීම ditta ධම්මිකවම අර සම්ප්‍රායික தත්ත්වය ඇත්ත වශයෙන්ම සම්ප්‍රායික தත්ත්වය කියලා කියන්නේ මරණින් මතු තවත් උත්පත්තියක් නැත, භවයක් නැත කියන ඒ භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය මෙලොවදී මේ රහතන් වහන්සේලා ලබා ගන්නවා මේ අරහත්ඵල සමාධිය. ඒ වගේම අර අමෘතත්වය. අනිකුත් හැම ආගමකම අමෘතත්වයේ මරණින් මත්තටයි තියෙන්නේ. මේ බුද්ධ ධර්මයත් ඒවට සමාන කළොත් සදාකාලික නිර්වාණයක් පිළිබඳ අදහසක් එකතු කරගෙන ඒකටත් අනික් ආගම්වලට යන කලමයි යන්නේ. එතකොට අනිත්‍යතා ධර්මයට විරුද්ධ වෙනවා, අනාත්ම ධර්මයට විරුද්ධ වෙනවා. දැන් මෙතන තිබෙන්නේ එහෙම පිටින්ම වෙනස් සංකල්පයක් අදහසක්. මාර්යාගේ බලමිදින සමාජයකට සිටියම කිරීමෙන් මරණ අවස්ථාව ජය ගැනීම. එතකොට මේ ඉන්න අපිට පෙන්නනවා මේ අසංකත ධාතුවේ මාංශ දෙකක් දැක්වීමටයි සෞපාදේස පරිනිබ්බාණ ධාතු, අනුපාදේස පරිනිබ්බාණ ධාතු කියලා පද දෙකක් යොදලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් වෙන එකක් තබා මරණින් මතු තත්ත්වයේ පවා මෙලොවම ලබන්නේ නිමින් පමණක් නොවේ, මරණින් මතු ඒ නිවීම තහවුරු බව, මරණින් මතු භවයේ නිරුද්ධ බව, ඒ හැම එකක්ම රහතන් වහන්සේලා කලින්ම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. කල් තබාම ප්‍රත්‍යක්ෂ කරගෙන තිබෙනවා. මෙතන තියෙන වැදගත්කම් කොයි තරම්ද කියතොත් මේ ලෝකයේ තියෙන අනිකුත් සාමාන්‍ය සම්දිතේ සම්ප්‍රායික පද පිළිබඳ විග්‍රහයන්ට වඩා එහෙම පිටින්ම වෙනස් මාර්ගයක බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කරලා තියෙනවා. මක්නිසාද සාමාන්‍යයෙන් ලෝකයේ අසලකන්නේ කෙනෙකුට නිසකම ප්‍රත්‍යක්ෂ කරගත හැකි සම්දිතික දී පමණයි කියලා. සම්දිතික කියන වචනේ තේරුමත් මේ ජීවිතයට අදාළ දේවල්. එහෙමනම් යමෙකුට නිසක වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්න පුළුවන් වන්නේ සම්දිතික දී පමණයි. සාමාන්‍ය ලෝකයේ සිටේයයි. සත්පරායක දී මරණින් මතු තත්ත්වය පිළිබඳව ඒ විදිහට නිසක වෙන්න බැරි නිසාම ලෝකයාගේ සිට යම්කිසි ශාත්‍රු කෙනෙකු කෙරෙහි ඕ දෙවි කෙනෙකු කෙරෙහි ඕ ශ්‍රද්ධාවෙන් ඒ ගැන විශ්වාස කිරීම. ටිකක් කල්පනා කරලා බැලුවම මේ කාරණය පැහැදිලි වෙනවා. මේ මූල ධර්මය තව ටිකක් පැහැදිලි කරගන්න අපි අංගුත්තර නිකායේ පංචක නිපාතේ සුමනාවග්ගේන සීහ සේනාපතිගේ පොඩි කතා පුවතක් ඉදිරියට ගනිමු. මේ ගැඹුරු සූත්‍ර අතරට දාන කතාවකුත් එකතු වුණාම ටිකක් සහනයකුත් වෙනවා. මේක මේ දාන කතා පිළිබඳ බොහොම සැහැල්ලු කතාන්තරයක්. අපි මේ නිදර්ශන කැටියට ඉදිරිපත් කරන්නේ. මේ සීහ සේනාපතියා බොහොම ශ්‍රද්ධාවන්ත දානපති කෙනෙක්. එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විමසනවා. සක්කානුකෝ භන්තේ සම්දිට්ඨි කන්දාන පරම්පඤ්ඤාපේත. ස්වාමී සම්දිට්ඨි දාන ඵලයක් දක්වන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් දාන ඵල දානානිසංස ගැන කියනකොට පරලෝක පිළිබඳවනේ කියන්නේ. ඒක නිසා වෙන්නේ නැති සීහ සේනාපතියා මේ විශේෂයෙන් අහන්නේ. සම්දිට්ඨික වශයෙන් මේ ජීවිතයේදී මත් දගෙන පුළුවන් දානානිසංසයකුත් තිබෙනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කළා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ සම්දිට්ඨික දාන ඵල හතරකුයි සම්ප්‍රායික මරණින් මතු දාන ඵලයකුයි කියන දාන ඵල පහම ප්‍රකාශ කළා. මේ සම්දිට්ඨික දාන ඵල හතර දායකෝ සීහ දානපති බහුනෝ ජනස පියෝ හෝතු මනාප. සීහ දානපති දායකයා බොහෝ දෙනාට ප්‍රියමනාප කෙනෙක් වෙනවා. ඒක පළමිනි සම්දිට්ඨික දාන ඵල. මේ ජීවිතයේදීම අත්දකින්න පුළුවන් දානානිසංසය. දායකන් දානපතින් සන්තෝෂ සත්පුරිසා භජන්ති. යහපත් සත්පුරිෂෝ මේ දායක දානපතියාව ඇසුරු කරනවා. මේ දෙවෙනි දාන ඵලය. දායකශ දානපතිනෝ කල්යාණෝ කිත්තිසද්දෝ අභුග්ගති. තුන්වෙනි කාරණේ දායක දානපතියා පිළිබඳ හොඳ යහපත් කීර්ති රාවයක් පැතිරෙනවා. හතරවෙනි ආනිසංසය හතරවෙනි දාන ඵලය. දායකෝ දානපති යඤ්ඤ දේව පරිසං උපසංගමති යදි ඛත්‍ය පරිසං යදි බ්‍රාහ්මණ පරිසං යදි ගහපති පරිසං යදි සමන පරිසං ඉශාරදෝ උපසංගමති අමංකු බුදු දායක දානපතියා යම් කිසි පිරිසක් ක්ෂත්‍රිය හෝ වේවා බ්‍රාහ්මණ හෝ වේවා ගෘහපති හෝ වේවා ශ්‍රමණ හෝ වේවා යම් කිසි පිරිසක් ස්වභාවයක් පිළිඹෙනකොට ඉශාරදවම භය නැතිව නොමකුවම එළඹෙනවා මෙන්න මේ කියාවු දානානිසංස හතර දානඵල හතර අත්දකින්න පුළුවන් කෙනෙකුට. ඒ නිසා ඒක සම්දිට්ඨික. ඊළඟට පස්වෙනුව නැසූ ප්‍රශ්නයක් නමුත් තව පස්වෙනුවත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. තවත් ඒ සීහ සේනාපති විහිිත සතුටු කරන්න වෙන්නේ නැති. දායකෝ දානපති කායස බෙහෙදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උප්පජ්ජති. ඒ දායක දානපතියා කය බිඳීමෙන් පසු මරණින් මත්තෙහි සුගතිය උත්පත්ති ලැබයි කිය. අන්නේ අවස්ථාවේ මේ සීහ දේනපතිය ප්‍රකාශ කරනවා. අන්නේ ප්‍රකාශයයි අපට මෙතෙන්දි වැදගත්. යානි මානි භන්තේ භගවතා සත්තාරි සම්දිට්ඨිකානි දානපරාණි අක්ඛාතානි. නහං එත භගවතෝ සද්ධාය ගච්ඡා. ආම් පීතානි ඥානාමි. යංච කුහමං භන්තේ භගවා යෝමහ. දායකෝ සීහ දානපති කායස දේහතා පරම්මරණ සුගතින් සංගම් ලෝකම් උප්පජ්ජති इति. ඒ තහන් නජාන එත්තති පනාහම් භගවතෝ සද්ධාය ගච්ඡාමි. ඒ කියන්නේ සීහ සේනාපති ප්‍රකාශ කරනවා. ස්වාමී භාග්‍යවතුන් වහන්සේ විසින් යම් සම්දිට්ඨික වූ දානඵල හතරක් ප්‍රකාශ කළාද ඒවා පිළිබඳව නාහං එත්ත භගවතෝ සද්ධාය ගච්ඡාමි. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් මම ඒවා විශ්වාස කරන්නේ නැහැ. මක් නිසාද? අම්පේතානි ඥානාමි. ඒවා ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසා. එතකොට ප්‍රත්‍යක්ෂයෙන් දන්න නිසාමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව විශ්වාස නොකරන්නේ. මේක ටිකක් ගැඹුරින් හිතිය යුතු කාරණේ. ඊළඟට අන්තිමක ගැන කියන්නේ නමුත් භාග්‍යවතුන් වහන්සේ සම්ප්‍රායික මරණින් මතු දාන ඵලයක් ගැන ප්‍රකාශ කළාද? ඒ තහන් නැජාන ඒක මම දන්නේ නැහැ. එත්තිකපන භගවතෝ ශ්‍රද්ධාය ගච්ඡා. ඒ මම දන්නේ නැති නිසා භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගැන විශ්වාස කරනවා. ඔන්න ඔතනින් පෙන්වනවා එතකොට අපි අර කලින් කියාපු මූලධර්ම. යම් කිසිවක් පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානය ඇද්ද? එතැනට ශ්‍රද්ධාවක් අනවශ්‍යයි. ශ්‍රද්ධාවක් අනවශ්‍යයි එතෙන්ට. මොකද ශාද ප්‍රත්‍යක්ෂ ඥානය තිබෙන නිසා. දන්නේ නැති නිසායි ශ්‍රද්ධාවක් ඇති කරගන්නේ. විශ්වාසයක් ඇති කරගන්නේ. දන්නව නම් දන්නවා. එබඳු මේ ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති තැන තමයි ශ්‍රද්ධාවට ඉඩ දෙන්නේ. ඒක නිසා තමයි අර පස්වෙනි කාරණේ පිළිබඳ ශ්‍රද්ධාව මුල් කාරණා පිළිබඳව ශ්‍රද්ධාවක් අවශ්‍ය නැහැ. ඔන්න මේ මූල ධර්මය දැන් අපි හිලි කරගත්තා නම් මේකෙන් ප්‍රයෝජනය ගන්න හොඳ ධම්මගෙට ගාථාවක් තියෙනවා ධම්පදේ. මේ ධම්මගෙට තියෙන පළියට ලියනව නොවේ. මේක අපේ මාතෘකාවට අදාළ ගාථාවක් නිසා. අසද්දෝ වකතඤ්ඤෝච සම්දිච්ඡේදෝච යෝනරෝ හතාවකාසෝ වන්තාසෝ සවේ උත්තම පෝරිස. මේ අරහත් වර්ගයේන ගාථාව මේ විදිහේ ගාථාවකට කියන්නේ ශ්‍රේෂ්ඨාර්ථවත් ගාථා කියලා. ශේෂාර්ථ කියලා කියන්නේ සමහර වචන තියෙනවා දෑරු. එහෙම නැත්නම් දෙබිඩියක්. අර්ථ කීපයක් ඇතිපද තියෙනවා. කාව්‍ය අලංකාරයක් වශයෙන් යොදනවා මේ දහම් ගැට ගාථා ආදී. දහම් ගැට කවි එහෙමත් තියෙනවා. බැලු බැල්මටම මේක කියවනකොට එහෙම පිටින්ම ධර්ම විරෝධී අදහසක් තියෙනවා. ඒක එක්තරා උපායක්. අසන්නාගේ කියවන්නාගේ අවධානය යොමු කරවීමට, කුතුහලය ඇති කිරීමට. මොකක්ද මේ කියන්නේ කියලා බලනකොට ධර්ම විරෝධී අදහසක් මුලින්ම කියන්නේ. මේ ගාථාවෙත් එහෙමයි. අපි ගනිමු ඉස්සෙල්ලා ධර්ම විරෝධී අදහස. මොකක්ද මතු පිට පෙනෙන අර්ථය? අස්සද්දෝ කියන්නේ ශ්‍රද්ධාවක් නැති. අකතඤ්ඤෝ කියන්නේ කළගුණ නොදන්නා. සන්දිච්ඡේදෝ ගෙවල් මිදින. හතාවකාසෝ සියලුම ඉඩකඩ ආහාර අවුරාගත්තු. වන්තාසෝ වැමෑරු දේට ආශා කරන. යෝ නරෝ යම් මිනිසෙක් වේද. ශ්‍රේ උත්තම පුරුෂෝ. ඒ කෙනෙක් තමයි උතුම් පුරුෂයා. සමහර විට මේ කාලේ හැටියට ඒක ඇත්තක් වෙන්න පුළුවන්. කොහොම නමුත් ඇත්ත වශයෙන්ම මේ ගාථාව රහතන් වහන්සේලා පිළිබඳ ගාථාව. නමුත් බැලු බැලමට මෙතන කියවෙන්නේ ගෙවල් බඳින හොරෙක් පිළිබඳව. මේ එක අර්ථයක්. දැන් මේකේ ගැඹුරු අර්ථය අපි බලමු. ධර්මානුකූල අර්ථය. අකතඤ්ඤෝ කියලා කියන්නේ අකත කියලා කියන්නේ අකත කියන්නේ අසංඛතයටයි. නිවනට නම. අකතං අසංඛතං කියලා එහෙම කියන්නේ. අකතඤ්ඤෝ කියන්නේ ඒ නිවන ඒ අසංඛත තත්ත්වයේ දැනගන. ප්‍රත්‍යක්ෂ ඥානින් දැනගත් අශ්‍රද්ධෝ ඒ ප්‍රත්‍යක්ෂ ඥානින් දැනගත්තු නිසාම ශ්‍රද්ධාවක් නැති වැඩි තේරුම පස්සට දමලා ඉස්සෙල්ලා ගාථාවේ ගැඹුරු අර්ථය ගත්තොත් මෙහෙමයි අශ්‍රද්ධෝ කියන්නේ ශ්‍රද්ධාව අනවශ්‍ය මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ ශ්‍රද්ධාව නැති හැටියට නෙවෙයි ශ්‍රද්ධාව අනවශ්‍ය දැන් අපි අර සීහ සේනාපතික කතාවෙන් මතු කරගත්තු ධර්මඥාය අනුව ඇත්ත වශයෙන්ම අකතඤ්ඤෝ කියන්නේ දෙවන පදයේ කියන දෙවන පදයේ තමයි අපිට ඉස්සරහට ගන්න වෙන්නේ. ඒ කියන්නේ අකතඤ්ඤෝ නිසාමයි අසද්දෝ වෙන්නේ. අසංඛත ස්වභාවය අසංඛත ධර්මයේ කල්තබාම ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තු නිසාමයි රහතන් වහන්සේට ශ්‍රද්ධාවක් අනවශ්‍යයි. අන්නේ අර්ථයෙන් රහතන් වහන්සේට මෙතන අසද්දෝ කියන පදේ දාලා තියෙනවා. එතකොට අකතඤ්ඤම් වූ ඒ නිර්වාණය දැනගත්. ඒ නිසාම ශ්‍රද්ධාව අනවශ්‍ය වූ ශ්‍රද්ධාවෙන් වැඩක් නැති. අනිත් පදත් ඒ විදිහට තව ගැඹුරු අර්ථ වලින් දක්වනවා. සංදිච්ඡේදෝ කියලා කියන්නේ ගෙවල් බිඳින අදහස නෙවෙයි. සංසාර සංදිය සිඳ දැමීම. මෙතන අර වට්ටුපච්ඡේදෝ ආදී වශයෙන් දක්වන ඒ සංසාර සංදිය බිඳ දැමීම. සිඳ දැමීම. හතාවකාසෝ නැවත උත්පත්තියකට ඇති ඉඩකඩ අහුරාග. තේඛීන බීජ ආයිරෝලිච්ඡන්ද ආදී වශයෙන් කියවෙන විදිහට කර්ම බීජ නැති කළා වූ. වන්තාසෝ වමාරා දැන් ආසාව ඇති. ඒ කියන්නේ ආශාව අමාරාදෙන් අන්න එබඳු ඒ පුද්ගලයා ඇත්ත වශයෙන් මුතුන් පුරුෂය. ඔන්න එතකොට ඒ රහතන් වහන්සේ පිළිපදව. දැන් මෙතන අපිට පැහැදිලි වෙනවා අස්සද්දෝ කියන පදයේ රහතන් වහන්සේට එදලා තියෙන්නේ අර අසේකෝ කියන පදය වගේ. රහතන් වහන්සේ පිළිබඳ වේදෙනවා අසේකෝ කියලා පදයක්. සේක කියලා කියන්නේ හික්මන කියන අර්ථයෙන්. සෝවාන් ආදී වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හරියට වැටිලා රාත්‍රියම දක්වා උත්සාහ කරන ආර්ය පුද්ගලයා හඳුන්වන පදයක් තමයි සීකෝ. සීක කියන පදේ බලාගෙන අසීක කියන පදේ එහෙම පරිවර්තනය කළොත් කියන්න වෙන්නේ නොහික් වෙන තැනක්. නමුත් රහතන් වහන්සේ නොහික් වෙන තැනක් තනුවේ හික්මීම අවසන් කළ හික්මීමෙන් වැඩක් නැති අමුතුවෙන් හික්මීමට අවශ්‍යතාවක් නැති තැනක්. අන්නේ අර්ථයෙන් අසීකෝ කියන පදේ යොදනවා රහතන් වහන්සේට. අන්නේ වගේම තමයි මෙතනත් මේ අස්සද්දෝ කියලා යොදලා තියෙන්නේ. අසද්දෝ අකතඤ්ඤෝච මෙතන මේ අකතඤ්ඤෝ කියන පදේනොත් අපි අර කලින් සඳහන් කළා වගේ අසංඛතය පිළිබඳව මේ ජීවිතයේදී මහතන් මහන්සේ කල්තබා මාරප්පල සමාධියේදී ඒ භව නිරෝධයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් දැනගත්තා. ඊ අසංඛතය දැනගත්තු නිසාම තමයි අන්න ඒක නිසාම තමයි අපි ප්‍රකාශ කළේ මේක මහා ආශ්චර්යවත් දෙයක් මේ ධර්මය පිළිබඳව කියලා. මේ නිර්වාණ ප්‍රත්‍යක්ෂය පිළිබඳ මහා ආශ්චර්යවත් ධර්මතාව කුමක්ද? සන්දිටක වූ මේ ජීවිතය හා සම්බන්ධ දේවල් පමණක් නොවේ සම්පරායික තත්වයක් පිළිබඳව මරණින් මතු තත්වයක් පිළිබඳව මේසයක ප්‍රත්‍යක්ෂ ඥානයක් ලබා ගැනීම ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. මේ නිබ්බාණාම භව නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂය මරණින් මතු භවයක් නැති බව මෙලවදී මේ දකින තත්වයක් මේ කියන්නේ භව නිරෝධෝ නිබ්බාණා. ඒකට මේකම අසංකත ධාතුවයි තිබෙන ඒ නිසා තමයි අර ගාථා ඉවර වෙන්නේ පහන් සුතියේ සබ්බ භවානි තාදීනෝ කියලා. ඉරහතන් මාතර සියලුම භවයන්ගෙන් මිදුණා. දැන් අපිට මේ පැහැදිලි වෙනවා සහුපාදේසානි පාණ ධාතු අනුපාදේසානි පාණ ධාතු කියලා මේ දෙකක් තිබුණට අනුපාදේස නිබ්බාණ ධාතු කියලා කියන්නේ රහතන් වහන්සේ මරණින් මතු ගිහිල්ලා පදිංචි වෙන සදාකාලික තත්වයක් නොවි ඒ වගේම අමරණීය තත්වයක් නොවි නිර්වාණයේ අමෘතත්වයෙන් මෙලවදීමක් දකිනවා ඒක නිසා තමයි අවතං පරිභුඤ්ඤති කියලා කියන්නේ රහතන් වහන්සේලා අමෘතේ අනුභව කරනවා අරහත්ඵල සමාධියට සම්බන්ධයි ඒ වගේම අර මරණ අවස්ථාව ආවම මේක ඉදිරිපත් කරගෙන අමෘතය වඳින අතරේ මාරය හිමිට ශරීරය අහක් කරගන්න. එතකොට ඕන නම් මේකට ගිනි තියාගන්නත් පුළුවන්. හරියට වෙන කෙනෙකුගේ ශරීරය ගිනි තියන්නවා. අපි දැන් ධර්මයේ තාමත්ම ගැඹුරු කොටසකටයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ සංඛත අසංඛත කියන පද දෙක ගැන යමක් කියන්නට සිද්ධ වෙනවා. අපි ගියවර දේශනාවේදී ප්‍රකාශ කළා ලෝකයා සාමාන්‍යයෙන් මහා පරතරයක් ඇතැයි සැලකෙන එතන මෙතන කියන පද දෙකක්. ලෞකික ලෝකෝත්තර කියන පද දෙකක් පිළිබඳ තරහා අමුතු විදිහේ විවරණයක්. සාමාන්‍යයෙන් ඊතර මෙතර ලෞකික ලෝකෝත්තර යන පද පිළිබඳව පරතරය කියන වචනය ඇහෙනකොටම කෙනෙකුට කාලයත් අවකාශයත් අතරින් යම්කිසි විශාල පරිච්ඡේදයක් හඳිනවා. නමුත් අපි මේ ඊතර මෙතර අතර පරතරයත් ලෞකික ලෝකෝත්තර අතර පරතරයත් උපමා කළේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලැබුණු ඒ නෙළුම් උපමාව පියුම් උපමාව මාර්ගය. අර නෙළුම් කොළේ ඉඳලා පී බිඳුවට යම් දුරක් වේද? අන්නේ එපමණම දුරක් තමයි එතරක් මෙතරක් අතර තියෙන. ලෞකිකයත් ලෝකෝත්තරයත් අතර තියෙන. මේවා සමහර විට නිකන් තර්ක කියලා හිතන්න පුළුවන්. නමුත් ගැඹුරින් කල්පනා කිරීමට හොඳ අවස්ථාවක්. යස්ස පාරං අපාරං වා පාරාපාරං නවිජ්ජති කියන ඊ අර ධම්මපද ගාථා බැලුව බැලමට මහා අවුල් විදිය ගාථා. රතන් මාසේට එතරත් නෑ මෙතරත් නෑ එතර මෙතර දෙකමත් නෑ. අන්නේ බඳු ගාථා වලින් පේන හැටියට රහතන් වහන්සේ මෙතරින් පමණක් නොවේ යතර වුණේ. මෙතර යතර දෙකින් මෙතර වුණා. ඒ කියන්නේ ද්වේතාවෙක් නෙවෙයි. සංඛතේ අසංඛතේ දෙක ගැනත් ඒ විදිහට කියන්න සිද්ධ වෙනවා. සංඛතේ හරියට මල් රටාවක් වගේ. භවය නැමැති මේ සංඛතේ සකස් වෙලා තියෙන්නේ තණ්හා ලාටු වෙනුත්, දික්ඛි පටලැවිලි වලිනුත්, මාන ගැට වලිනුත්. තණ්හා ලාටු ඉවත් කරලා, දික්ඛි පටලැවිලි බේරලා, මාන ගැට ලිහා දැම්මොත් අන්න ඒ අවස්ථාවේම සංඛතේම අසංඛතේ බවට පත් වෙනවා. එකම මල් රටාව. මේකේ තියෙන තණ්හාලාටුව හොදලා යනවා. දිට්ඨිපටලවිලි බේරලා දානවා. මානකයටත් ලිහා දැම්මම සංඛත මල් රටාව අසංඛත වෙනවා. ඒකම තමයි භව නිරෝධය. නිබ්බාන කියන වචනයෙන් හැඟෙන නිවීම ගැන කල්පනා කරලා බැලුවම බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන යන්නෙන් දක්වන්නේ අර විදිහම නිවීමක් බව පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ මෝදන්නේනු පීති වාක්‍ය ප්‍රකාශ කළ එක් අවස්ථාවක් ඇරෙයිට සඳහන් වෙනවා උදානපාලි යකට මේන දබ්බමල්ලපුතු මහරහතන් වහන්සේගේ පරිනිබ්බාන අවස්ථාව. මේ දබ්බමල්ලපුතු මහරහතන් වහන්සේ මහා ඍද්ධිමත් රහත් කෙනෙක්. විශේෂයෙන්ම තේජෝදාත සමාපත්තියෙන් යම් අපංකම් කළ ආචාර්යවත් රහතන් වහන්සේ නම් ඒ රහතන් වහන්සේගේ පරිනිබ්බානයත් එක්තරා ආවිදක ආචාර්යවත් සිද්ධිය. උන්වහන්සේ පිරිනිවන් පෑමට සුදුසු කාලයේ, ඒ කියන්නේ ජීවිතය අවසාන වෙන කාලය ආවම බුදුරජාණන් වහන්සේ ළඟට වැඩලා පරිනිබ්බාන කාලෝදානි මේ සුගත. මගේ පරිනිබ්බාන කාලය දැන් ඇවිල්ලා තියෙනවා සුගතයන් වහන්සේ කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ඊට දුන්න පිළිතුර යසදානිතං දබ්බ කාලං මඤ්ඤති. යම් වැඩකට දැන් සුදුසු කාලය නම් දබ්බ ඒ වැඩේ කරන එකයි තියෙන්නේ. ඒ කිව්ව විතරයි දබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පැදිකුණු කරලා අහසට පැන නැගිලා තේජෝ දහතු සමාපත්තියට සම්වැදිලා එයින් නැගිටලා පිරිනිවන් පෑවා. ගිනි දැල්වුණු උන්වහන්සේගේ ශරීරයෙන් අළු ඉතිරි වුණෙත් නැහැ, දැලි ඉතිරි වුණෙත් නැහැ. ඒකයි විශේෂත්වය. අලුත් ඉතිරි වුණේ නැහැ, දැලි ඉතිරි වුණේ නැහැ. මේක එතකොට නිබ්බාණය පිළිබඳව අපි මේ ප්‍රකාශ කළ අදහස් වලට හොඳ නිදසුනක්. ඒ නිසා වින්ට උණු බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී හොඳ වටිනා උදාන ගාථාවක් ප්‍රකාශ කළේ. අභේදි කායෝ නිරෝධි සංඥා වේදනා සීති භවින්සු සබ්බා සංඛාරා වූ සමිසු විඥානං අත්තං අදම. කය පිඳී ගියේ සංඥාව නිරුද්ධ විය සියලු වේදනාවෝ සිසිල් භාවයට පත් වූවාහ. සංස්කාරයෝ සංසිඳුනාහ. විඥාණය අස්තයට ගියේ කෙලවර විය. තවත් ඉතිරි දෙයක් නැහැ මෙතන. මේ සිද්ධිය කොයිතරම් වැදගත්ද කියතොත්, මේක සිද්ධ වුණේ රජගහනුවර වේළුවනාරාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ සවැත් නුවරට වැඩි අවස්ථාවේදී සංඝයා වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් නොවේ, තමන් වහන්සේම මේ සංඝයා වහන්සේලාම කළා. අපේ දබ්බමල්ල පුත් මේ විදිහට පින්වත් වේවා, අලුත් ඉතිරුන්නේ නැහැ, දැලිත් ඉතිරුන්නේ නැහැ කියලා ප්‍රකාශ කරලා අන්තිමට තවත් උදාන ගාථා දෙකක්, තවත් ප්‍රීති වාක්‍ය දෙකක් ප්‍රකාශ කළා. අයෝ ඝනහතස්සේ ජලතෝ ජාත වේදසෝ අනුපුබ්බූපසන්තස්ස යථාන ඥානිතේ ගති. ඒවං සම්මා විමුක්තානං කාමබන්ධෝගතාරිනං පඤ්ඤාපේතුං ගති නක්ඛි පත්තානං අචලං සුඛං. අයෝ ඝනහතස්සේව ජලතෝ ජාත වේදසෝ. මේ මුල් පද දෙක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. අටුවාවල එහෙම තෝරනකොට අර්ථ දෙකක් දීලා තියෙනවා. නමුත් ඉස්සෙල්ලම අපිට මෙතන ගත යුතු අර්ථය කියන සිද්ධ වෙනවා. අපිට අභිමතාර්ථය මුලින්ම ඉදිරිපත් කරනවා. අයෝඝන හතස්සේව ජලතෝ ජාත වේදසෝ. ගිනිගත්තු යකඩ ගුලියක් යකඩ පිටක් මෙන් දැල්වෙන්නා වූ ගින්න. අනුපුබ්බූපසන්තස් අනුපිළිවෙලින් අනුක්‍රමයෙන් නිමිදිය විට යථා නඥායතේ ගති. යම්සේ ඒ ගිය තැන දැනගත නොහැකි වේද? ඒවං සම්මා විමුක්තානං එසේම මැනවින් විමුක්ත වූ කාම බන්ධෝග තාරිනං කාම බන්ධන නම් වූ සැඩ පහරින්නේ තෙර වූ ඒ රහතන් වහන්සේලාගේ පඤ්ඤා පේතුම් ගති නත්ති පත්තානං අචලං සුඛ. නොසෙල්ලෙන නිවන් සැපයට පත් වූ ඒ රහතන් වහන්සේලා පින්නම් කිරීමට ගිය මගක් නැත්, ගිය මගක් දැකගත නොහැක. එතකොට මෙතන ප්‍රශ්නයක් හැරියට අපි ප්‍රකාශ කළේ මුල් ගාථා පද දෙක පිළිබඳව. අටුවා විවරණ දෙකක් දෙනවා. එක විවරණයක් තමයි කම්මලක කිනිහිරෙනුත් ගගඩ මිටිනුත් තලනු ලබන යම්කිසි ලෝහ භාජනකින් පැනනගෙන ගින්නක් හෝ එහෙම නැත්නම් මේ ශබ්දය හෝ ක්‍රමක්‍රමයෙන් සංසිඳී ගියාම ඒක කොහේ ගියාද, කොයි පැත්තට ගියාද කියලා දැනගන්න බැරි වෙන්නේ යම්සේ කියලා අන්නේ විදිහට අටුවාචාර්ය මහසී තෝරනවා. ඊළඟට ඇතම් කෙනෙක් මෙසේද කියත් කියලා සමහර විට අටුවාවේ වෙන අයගේ අදහසුත් දානවා කේචිද්වාද වශයෙන්. තවත් තේරුමක් දෙනවා. තලනුන් ලබන යකඩ ගුලියක් කියන අදහසකුත් දෙනවා. අපි මේ අර්ථ දෙකටම වඩා වෙනස් ආකාරයකින් උන් මෙතෙන්දි තේරුම්. කම්මලක තලනුන් ලබන යකඩයක් ගෙන නොවේ මේ කියන්නේ. යකඩයක් නිවි යාම ගැනෝයි අයෝඝනහතස්ස කියන එක උපමාවක්. ඉව හතස්ස ඉව කියලයි මෙතන ගන්න තියෙන්නේ. අටුවාවරන් තියෙන්නේ ඒව කියලා. අයෝඝනහතස්ස ඒව ජලතෝ ජාත වේදසෝ. මේ කියන්නේ අර ගිනි දැල්ල ගැන. දැල්වෙන්නා වූ ගින්නක් දකිනකොට ඒ ගිනි දැල්ල පිළිබඳ යම්කිසි ඝන සංඥාවක් ඇති වෙනවා. ලොකු ගිනි දැල්ලක් දිහා බැලුවාම පෙනෙන්නේ අත් වශයෙන්ම ද්‍රව්‍යමය දෙයක් හැටියට. අන්නේ අදහසයි මේ අයෝඝනහතස්ස කියන එකෙන් පෙන්වන්න කරා. ඒ කියන්නේ රතු යකඩ ගුලියක් වගේ දැල්වෙන්නා වූ ගිනිමෙලක්. සේයෝ අයෝගුලෝ බුද්ධෝ තත්ත්වෝ වගේ සිකි උපමාදී ධම්මපද ගාථාවේ. ඒ උපමාව සඳහන් වෙනවා වෙනත් ආකාරයකින්. ගිනි දැල්ලක් වගේ ගිනිගෙන දිලිසෙන යකඩ ගුලියක් දිලිම මැනවි කියලා අර දුශීලත්වයෙන් ප්‍රකාශ කරනකොට දැක්වෙනවා. අන්නේ ගාථාවේ එතනේ ගිනිගත්තු යකඩ ගුලිය ගිනි දැල්ලකට උමා කරලා මෙතන ගිනි දෙල්ල යකඩ ගුලියකට උමා කර. මේ ගැන සැකයක් තියෙනවා නම් එතකොට ඒ කාණුව විසඳා ගන්න පුළුවන්. මෙතන කියවෙන්නේ ජලතෝ ජාත වේදසෝ දැල්වෙන්නා වූ ගිනි දෙල්ල. ඒ පිළිබඳව ඇති වෙන ඝන සංඥාව අන්න අර වගේ. එතකොට මේන්ම අපට පේනවා බුදුරජාණන් වහන්සේ උදාන ගාථා තුනක් මේ දබ්බමල්ල පුත් මහරහතන් වහන්සේගේ පරිනිබ්බාණය පිළිබඳව ප්‍රකාශ කළේ මක් නිසාද? මේ නිබ්බාන කියන එක නිවීම. නිවුණට පස්සේ මේක යන තැනක් නෑ. අනිකුත් අයගේ ශරීරවල අළු එහෙමත් ඉතිරි වෙනවා. එතකොට ටිකක් හරි කෙනෙක් හිතා ගන්නවා මෙන්න මෙහෙම ධම්කිත දෙයක් ඉතිරි වෙනවා කියලා. නමුත් මේ දබ්බමල්ල පුත මහරහතන් වහන්සේ නියම විදියට අර තේජෝ ධාතු සමාපත්තියෙන් පාරම කු ගන්නවා වගේ අන්තිමට අලුත් ඉතිරි කරේ නෑ, දැලිත් ඉතිරි කරේ නෑ. අන්නේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළේ. මේ භව නිරෝධයමයි නිබ්බාණය. අමුතුවෙන් එකතු කරගන්න සදාකාලික නිබ්බාණයක් මෙතන නැහැ. අමරණීය නිබ්බාණයක් මෙතන නැහැ. අටුවාවලත් සමහර විට දෙහිතරන නිකුත් ආකාරයෙන් මතු කරන තර්ක මේ කාලයේ තහන්ට ලැබෙනවා. නිවන ගැන ලියන ලේඛකීන්, නිවන ගැන දසන දේශකීන් බොහෝ විට උපකාර කරගන්නවා මේ මෑතදී ඇති කරගත් යම් යම් උපමා. විශේෂයෙන්ම උපමා දෙකක් නිතර අහන්ට ලැබෙනවා, කියවන්ට ලැබෙනවා. ඉබි උපමාවයි ගෙඹි උපමාවයි. මේ ඉබි උපමාවේ තියෙන්නේ ඔන්න ඉබ්බෙක් වතුරට බහිනවා. මාළු වහනවා. කොහේ ඉඳලාද යාළුවේ ආවේ කියලා. ඉබ්බ කියනවා මම ගොඩබිම ඉඳලායි ආවේ කියලා. ගොඩබිම කොහොම එකක්ද? මෙන්න මෙහෙමද මෙහෙමද කියලා මාළු වහනවා. දී ස්වභාවය අනුව. එතකොට ඉතින් මේ ප්‍රශ්නෙටම නෑ නෑ කියන්න වෙනවා. අර ගෙඹි උපමාවත් ඒ වගේ. මැඩි දෙන වතුරට බැස්සාම වතුරෙම ඉන්න ඉස්කෙඩියට ගොඩබිම තේරුම් කරන්න ගියොත් නෑ නෑ කියන්න වෙනවා. එතකොට මේ නෑ නෑ කියන එක නිබ්බාණයට සම්බන්ධ කරන්නේ කොහොමද? අපි අරහත්ඵල සමාධිය පිළිබඳව දැක්වූ ඡේද ටිකයි නිදර්ශන හැටියට දක්වන්නේ. ඒ දේශකීන්, ඒ ලේඛකීන්. අපි සඳහන් කළා අතිවිකයේ සදායතනං යත්තනීම පඨවි නාපෝ ආදී වශයෙන්. මෙන්න මෙහිම ආයතනයක් තිබෙනවා පඨවි ආපෝ ආදී කිසිවක් නැති කියලා. නමුත් අපි සාධක සහිතව පෙන්නුම් කළා ඒ සඳහන් වෙන්නේ රහතන් වහන්සේ මරණින් මතු ගිහිල්ලා ඇතුල් වෙන කියන්න බැරි. අර ඉබ්බට කියාගන්න බැරි, මැඩි දෙනට කියාගන්න බැරි අමුතු ලෝකයක් නොවන බව. මේ නිසා අර වගේ විවරණ වලින් මේ ධර්මයේ තිබෙන භව නිරෝධය පිළිබඳ ගැඹුරු අදහසක් පටිච්ච සමුප්පාද ධර්මයක් ප්‍රතික්ෂේප වෙනවා. ආනාත්ම දේශනාව ප්‍රතික්ෂේප වෙනවා. ඒ බඳු වේ දේශනාව වලින් බොහෝ විට නිර්වාණය පිළිබඳ ඉලක්කය ගැන වැරදි අවබෝධය ඇති වෙනවා. බලවත් අනාවබෝධයකින් බඳු දේශනා කරන බවයි කියන්න වෙනවා. ඉබඳු තර්ක ඉදිරිපත් කරන්නේ මේ නිර්වාණය උච්ඡේදයක් නොවේ කියලා කීමටයි. උච්ඡේද වීමක් ගැන අදහසක් වැළැක්වීමටයි මේ විදිහේ සදාකාලික නිර්වාණයක් මම පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේම ප්‍රකාශ කරලා තියෙනවා මම මේ භව නිරෝධය පිළිබඳව දේශනා කරන අවස්ථාවලදී මට නොයෙකුත් අය, ශාස්ත්‍ර දෘෂ්ටිගත් අය මට අභූත අභාතික්ඛණිය, ඒ කියන්නේ අසත්‍ය චෝදනාවක් කරනවා. වේනයිකෝ සමනෝගෝතම ශ්‍රණ ගෞතම උච්ඡේදවාදීයකි. සතෝ තත්ත්ස්ස උච්ඡේදං විනාශං විභවං පඤ්ඤබේ. ඇත්ත වශයෙන් තිබෙන්නා වූ ආත්මික උච්ඡේදයක් ප්‍රකාශ කරනවා කියේ. මේ අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ මේ උච්ඡේදවාදී පිළිබඳ චෝදනාවෙන් ගැලවීමට කවදාවත් කිසිම ආකාරයකින් ශාශ්වතවාදයට හේතුුන්නේ නැහැ. සදාකාලික නිබ්බාණයක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරගෙන මේ චෝදනාවෙන් බේරෙන්න ගියේ නැහැ. ඒ වෙනුවට කළේ මොකක්ද? ධර්මයට අනුව ත්‍රිලක්ෂණ දේශනාවට සිත යොමු කරවලා, චතුරාර්ය සත්‍ය දේශනාවට සිත යොමු කරවලා ඒ ප්‍රශ්නේ විසඳුවා. මට මෙහෙම අභූත චෝදනාවක් කරනවා, මා නොකියන දෙයකටයි මේ චෝදනාව කරන්නේ කියලා. අවසාන කරන්නේ කොහොමද? පුබ්බේචාහං ඒතරහිචේ දුක්ඛඤ්ඤේව පඤ්ඤපේමි දුක්ඛසක නිරෝධං. මම එදත් කළේ අදත් කරන්නේ මෙච්චර. දුක දුක්ඛ නිරෝධයක් පමණයි මා දේශනා කරන්නේ. තථාගත කියලා ගන්න ආත්ම වශයෙන් ගත යුතු පුද්ගලයෙක්වත් කියලා නොවේ මම ප්‍රකාශ කරන්නේ. මේ දුක්ගොඩ සංසාරයේ අවිද්‍යාව අනුව ආපු දුක්ගොඩ උපාදානය නිසා ඇති වෙලා, උපාදානය නිසාමයි භාවයක් ඇති වෙන්නේ. උපාදානය නැති වුණ හැටියට කියලා බලනවා. භව නිරෝධය තමයි. අනුපාදා පරිනිබ්බාන වශයෙන් මේ භව නිරෝධ අවස්ථාවේදී රහතන් වහන්සේ අර කිසිවක් අල්ලගන්නේ නැහැ. යමක් කල්ලගෙන ඉන්නවා නම් තමයි හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ හැම එකක්ම තැහැරි යමේකට නමක් දෙන්න බෑ. සමහර අවස්ථාවල අටුවාවලක් තෝරනවා අර විදිහට අපඤ්ඤත්තික භාවංගතා කියලා. එහෙම පණවන්න බැරි වුණාට මොකද කොහේ නම කියලා? අර කුරුල්ලන්ගේ මාර්ගය වගේ කොහේ නම ගියා? අපිට ඒක කියාගන්න බැරි දෝෂේ විතර. අන්න ඒ විදිහ දුර්වල තර්ක නගනවා. මේ හැම එකකින්ම ධර්මයේ තිබෙන පටිච්ච සමුප්පාද අනාත්ම ආදී ගැඹුරු අංශය යටපත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ඒකම සක්කාය දිට්ඨිය වැඩෙනවා. ශාශ්වත දෘෂ්ටියට බර වෙනවා. නිබ්බාණය පිළිබඳ ඉතාමත්ම ගැඹුරු අංශයක් දැක්වීමටයි අපි මේ දේශනාවේ මේ විස්තර ටික ඉදිරිපත්
කළේ. ශ්‍රද්ධාවන්ත පින්නුතුනි, මෙම දසුම් පෙළ නොමිලයේ පින්නුතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නුතුනි, මෙම දසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.